ගරු ටීබී සරත්නියෝ ජැමතිතුමා, ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තිබෙනවා. ඕඩ ප්ලීස්. ගරු සේනානායක කර මන්ත්‍රීතුමා මූල අසුන පිට පැමිණෙනවා.
ගරු මූලාශ්‍රණ්ඩුවද මන්ත්‍රීතුමනි, අද අපි දවස පුරාම මේ විවාදයට ගනු ලබන්නේ වැදගත් 52ක සංශෝධනයක්. විශේෂයෙන්ම වාහන ගෙන්වීමේදී සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ශ්‍රේෂ්ඨයේ වර්ධනය වෙනුවෙන් මේ වැදගත් තීන්දුව ගනිමින් තියෙනවා. 2014 අංක 13 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 52.2 වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 50 වගන්තිය යටතේ සාදුණු ලබන නියෝග. එතකොට ඒකට අනුව ඉතාම පැහැදිලිව ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 20,000, ඒ වගේම ලියාපදිංචි අලුත් කිරීමේ ගාස්තුවත් රුපියල් 20,000 තිබේ. ඒක 5000 දක්වා අඩු කරනවා. කොන්ත්‍රාත්කරුවන්ගේ විශේෂ ඉල්ලීමක් පහුගිය කාලේ මේ පිළිබඳව තිබුණා. ඒ වගේම කොන්ත්‍රාත් කිරීමේදී ඒ ශ්‍රේණිවල සඳහා වෙන් කරලාද මිලියන ගණන්, දැන් C2 ශ්‍රේණිය මිලියන 3000, මිලියන 6000 දක්වා, 6000න් ඉහළ දක්වා වැඩි කරලා තියෙනවා. මේක කරන්න සිද්ධ වුණේ විශේෂයෙන්ම රටේ කර්මාන්ත ශේස්ත්‍රයේ ඉදිකිරීම් ශේස්ත්‍රයේ පහුගිය වසරකට ආසන්න කාලයේ විශාල වර්ධනයක් අත්පත් කරගෙන තිබුණා. අපි බලයට එනකොට මේ රට කඩා වැටීම විසින්, මේ රට බංකොලොත් වීම විසින්, මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටීම විසින් ඉදිකිරීම් ශේස්ත්‍රයේ විශාල කඩා වැටීමක තිබුණා. ඉදිකිරීම් නවත්තලා තිබ්බේ, ඉදිකිරීම් ශේස්ත්‍රයේ ලක්ෂ ගාණක් රැකියා අහිමි වෙලා තිබ්බේ. අද මේ විපක්ෂයේ නින්දෙන් නැගිට්ටා වගේ අර බය වෙලා වගේ ප්‍රකාශනිකුත් කරන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම අද උදේ ඉඳලම විපක්ෂයේ කතාවල ඒගොල්ලෝ පහුගිය අවුරුදු 2-3කට එහා ජීවත් වුණේ නැහැ වගේ තමයි කතා කරන්නේ. මේ රට මහා සෞභාග්‍ය රාජ්‍යය බාර දුන්නා වගේ තමයි කතා කරන්නේ. බංකොලොත් වෙලා නැවත නැගිටින්න තිබ රාජ්‍යය බාර දුන්නා කියලා කිව්වේ. හැබැයි රට බාර ගන්න වෙලා වෙනකොට මේ ඉදිකිරීම් ශේස්ත්‍රේ ලක්ෂ ගාණක් සේවකයන්ට වැටුප මේ රස්සා අහිමි වෙලා තිබි. ඉදිකිරීම් කඩා වැටලා තිබේ. ඉදිකිරීම් ආයතන කඩා වැටලා තිබි. හැබැයි මේ මොහොත වෙනකොට ඉදිකිරීම් ශේස්ත්‍රේ 13%කට ආසන්න වර්ධන වේගයක් අත්පත් කර ගනිමින් තියෙනවා වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ඇතුළේ. ඉතින් අන්නේ මහා වර්ධන වේගයේ තවදුරටත් ඉදිකිරීම් ශේස්ත්‍රේ සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා තමයි මේ සංශෝධනයෙන් විශේෂයෙන් C9 C8 වගේ ශ්‍රේණිවල හිටපු ඒවා මිලියන 2.2 සහ මිලියන 4 දක්වා තමයි තිබුණේ. ඒක මිලියන 4න් එහාට 6 දක්වා වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. මේ ශ්‍රේණිවල ලියාපදිංචි වෙලා ඉන්නේ වැඩිම. මම පහුගිය දවස්වල මේක සොයා බලපුවාම මේ ශ්‍රේණිවල ලියාපදිංචි වෙලා තියෙන වැඩිම පහුගිය ආණ්ඩුවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, සභාපතිවරු අදටත් වැඩිම මේ ආණ්ඩුව බලයටත් ඇවිල්ලා වැඩිම කොන්ත්‍රාත් කරන්නේ මේ ශ්‍රේණි අතර ඉන්න අය, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, සභාපතිවරු සහ පොදියන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරීක. ඒගොල්ලෝ තමන්ගේ පාක්ෂිකයන්, තමන්ගේ මන්ත්‍රීවරු තමන් තමයි මේවා ලියාපදිංචි වෙලා පහුගිය කාලේ පුරාවට කොන්ත්‍රාත් කරමින් තිබ්බේ. තවදුරටත් කොන්ත්‍රාත් කරන්නේ ඒගොල්ලෝ. අද මේ මහාලකොඩ කයිවාර ගැව්වට මේවා අසාධාරණයි, මේවා සාධාරණයි කියලා කතා කරාට ඒගොල්ලෝ තමයි මේ ශේෂ්ත්‍ර ඇතුළේ ඉන්නේ. ඒ ශේෂ්ත්‍ර වලට තමයි මේ සාධාරණේ ඉටු කරමින් තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මම මේ පනතේ සංශෝධනයන් පිළිබඳව විශාල ලෙස කතා කරන්න සූදානම් නැහැ. මම මේක මේ පනතේ වගන්ති සියල්ල සභාගත කරනවා. විශේෂයෙන් මතුවෙච්ච කරුණු කාරණා ගණනාවක් පිළිබඳව කියන දින මොකද විපක්ෂයේ මේ පනත ගැන නෙවෙයි කතා කරන්නේ මේ පනත සංශෝධනයන් ගැන නෙවෙයි කතා කරන්නේ ඒකේ තියෙන හොඳ ගැන නෙවෙයි කතා කරන්නේ ඒ ඒ පනතට මුවා වෙලා වෙන වෙන දේවල් තමයි කිව්වේ දැන් බොහෝ අය කිව්වා මේ කන්නේ විමිරදී ගැනීම පිළිබඳව අසාර්ථකභාවය ගැන කතා කරා අපි මේ ගෞරවනීය සභාවේදී මම කියන්න සතුටුයි යල් කන්නේකදී ගත්තු වැඩිම වී අස්වැන්න මේ ගමන ගන්නවා මෙට්‍රික් ටොන් 22 මෙට්‍රික් ටොන් 22.5 ඉක්මවා අස්වැන්නක් ගන්න පුළුවන් කියන එකට ප්‍රබල විශ්වාසයක් අපිට තියෙනවා. පහුගිය කාලේ කුසිකර්ම ශේස්ත්‍රයේ කරලද විශාල සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස එවැනි විශාල අස්වැන්නක් ලබා ගන්න හැකියාව තියෙනවා. හැබැයි ඒ අස්වැන්න ගන්න මේ මොහොතේ පහුගිය කාලේ මෙවැනි අස්වැන්නක් කෙනකොට ආණ්ඩුව වී මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. වී අලි මණ්ඩල වහලා තිබ්බේ, සම්පකාර වහලා තිබ්බේ, රජය සතු වී ගබඩා තිබ්බේ නැහැ. ඒවා පුජ්‍යලික සමාගම් වලට විකුණලා තිබ්බේ. පොළොන්නරුවේ තිබ්බ විශාලතම වී ගබඩා පුජ්‍යලික සමාගම් වලට විකුණලා තිබ්බේ. එහෙම කරලා තිබ්බ තත්වයක් තුලත් අද වී අලි මණ්ඩලයේ පමණක් ස්ථාන 142ක රුපියල් 120 ගන්න වී මිලදී ගන්න කටයුතු සම්පාදනය කරලා තියෙනවා කටයුතු කරලා තියෙනවා අද වෙනකොට වී කිලෝක නිෂ්පාදන වියදම රුපියල් 90කට වඩා අඩු කරන්න අපි සමත් වෙලා තියෙනවා අපි එනකොට පොහොර සහන ආධාරය රුපියල් 10000යි දුන්නේ හෙක්ටාරයකට අද වෙනකොට පොහොර සහන ආධාරය 25000 දක්වා වැඩි කරලා තියෙනවා හෙක්ටාරයක ඒ වගේම තෙල් මිල අඩු වෙලා තියෙනවා අපි එනකොට තිබ්බ ඩීසල් මිල නෙමෙයි දැන් තියෙන්නේ එනිසා සීසාම යන සඳහා මිල අඩු වෙලා තියෙනවා සෑම ශේෂ්ත්‍රයකම මිල අඩු වෙලා තියෙනවා කුසිකර්මාන්තයට අදාළ බොහෝ ඒවා මිල අඩු කරන්න අපි කටයුතු කරලා තියෙනවා යන්ත්‍රෝපකරණවල මිල අඩු කරන්න අපි කටයුතු කරලා තියෙනවා ඒ මත නිෂ්පාදන වියදම අඩු කරලා තියෙනවා නිෂ්පාදන වියදම රුපියල් 90ක් වුණොත් අපි බලයට එනකොට විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපතිතුමත් ඉන්නවා ලේකම්තුමත් ඉන්නවා දැන් පාර්ලිමේන්තුවේ දැන් ගොවියෝ ගැන හොයලා බලන්නේ නැහැ කියලා. අපි බලයට එනකොට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විදිහට අපි කිව්වා නිෂ්පාදන වියදම තුනෙන් බෙදලා ඒකේ එක ගුණයක් එකතු කරලා ගොවියන්ට වීමිල තීන්දුව කරනවා කියලා. එමනම් නිෂ්පාදන වියදම 90 නම් තුනෙන් බෙදුවාම රුපියල් 30යි 90යි 30යි එකතු වෙලා තමයි 120 දීලා තියෙන්නේ. ඒතකොට අපි ඒක ගොවි ජනතාවගේ සමාජ ජීවිතයට අතිශය සාධාරණ මිලක් කියලා කියන්නේ නැහැ අපි. හැබැයි ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදමට සාධාරණ මිලක් දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ගොවියෙක් වුණාම නිෂ්පාදන වියදම විතරක් නෙමෙයි ඒ ගොවි පවුලේ සමාජ ජීවිතයක් තියෙනවා. ඒ ගොවි පවුලේ දරුවෝ ඉස්කෝලේ යවන්න ඕන බේතේ ටික ගන්න ඕන ගමන බිමනක් යන්න ඕන ඇඳුම් ගැනුම් ගන්න ඕන සමාජ ජීවිතයක් තියෙනවා ඒ සමාජ ජීවිතයට උපරිම සාධාරණය කරන්න තාම අපට හැකියාවක් ලැබිලා නැහැ නමුත් නිෂ්පාදන වියදමට සාධාරණයක් අපි ඉෂ්ට කරලාදී සම් නිෂ්පාදන වියදමට සාධාරණයක් ඉෂ්ට කරේ නැහැ මේ විපක්ෂයේ අවුරුදු 76ක් මෙරළ පාලනය කරපු පාලකයන්ගෙන් අපි අහනවා නිෂ්පාදන වියදමට තුනෙන් බෙදලා ඒක එක ගුණයක් එකතු කරලා ගොවි ජනතාවට දීපු කන්නයක් එක කන්නයක් කියන්නේ කියලා මම අභියෝග කරනවා. පුළුවන් නම් කියන්න. එහෙම ගොවි ජනතාවට සාධාරණයක් කරාද කියලා. පහුගිය දශක දෙකක කාලය ඇතුලේ වී අලි මණ්ඩලේ වී කිරුමු ගාන කොච්චරද කියලා කියන්න කියන්න. අද වෙනකොට කන්නේ අස්වැන්නෙන් 145ක් නෙලනකොට මෙට්‍රික් ටොන් 25,327කට ආසන්න වී ප්‍රමාණයක් අපි අරන් තියෙනවා. ඒක විශාල වී ප්‍රමාණයක් නෙමෙයි අස්වැන්නේ සාපේක්ෂව. හැබැයි වෙළඳපළට බලපෑම් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අද විවෘත වෙළඳපළේ මේ වේලිච්ච වී කිලෝ එකට 120ක මිලක් සඳහා පවත්වා ගන්න අපි සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් විපක්ෂයේ බොහෝ කතාවල ආවා බදු ගහලා බදු ගහලා වක්‍ර බදු ගහලා වක්‍ර බදු ගහලා ලොකු පීඩනයකට ලක් කරලා තියෙන්නේ රටේ පුරවැසියගේ අපි අලුතෙන් ගහපු වක්‍රබද්දක් කියන්නේ බං මොන බදුද ගහලා තියෙන්නේ කියලා හැබැයි වක්‍රබදු ගහලා වක්‍රබදු ගෙවපු මේ රටේ දෙකෝටි 20 ලක්ෂයක් ජනතාව වක්‍රබදු ගෙවනකොට ඒ බදු ගෙව්වේ කාටද? මහා පරිමාණ සමාගම් වලට මහා පරිමාණ ව්‍යාපාරික ඒගොල්ලෝ තමයි ඒගොල්ලන් තමයි වක්‍රබදු ටික එකතු වෙන්නේ. සීනි කිලෝ එක ගමේ මිනිස්සුя ගන්නකොට තේකොළ කිලෝ එක ගමේ මිනිස්සුя ගන්නකොට පරිප්පු කිලෝ එක ගමේ මිනිස්සුя ගන්නකොට වක්‍රබදු ගෙව්වේ මහා පරිමාණ ව්‍යාපාරික ඒගොල්ලෝ කොහමද කෝටි ගණන් බදු වංචා කරේ? ප්‍රධාන ව්‍යාපාරිකයෝ 10 දෙනෙක් කෝටි 25000කට වඩා බදු වංචා කරලා තිබ්බා. අපි ආණ්ඩුව බලයට එනකොට අද මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමාගම් වලට බදු වංචා කරන්න බෑ. බදු අය කරන්න පටන් අරන් තිනා 100% සාධාරණව කියලා මම කියන්නේ. නමුත් වෙනදට වඩා බදු අය කරන්න පටන් අරන් තින්. එසා වක්ව බදු අය කරපු මහා පරිමාණ ව්‍යාපාරිකයන් මේ බදු අය කරලා තින්. එහෙම තමයි ආණ්ඩුව බදු වැඩි කරලා තින්. දැන් කාර්තුවෙන් කාර්තුවට අර ගයන් මන්ත්‍රීමා කිව්වා වගේ බදු වැඩි කරගෙන තියෙන්නේ, වක්‍ර බදු අය කරගෙන තියෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකය හොරකම් කරපු බදු. ඒකට තමයි විපක්ෂයට උණ දෙන්නilla තියෙන්නේ. දැන් විපක්ෂයට මේ තරම් අමාරුව හැදිලා තියෙන්නේ ඒගොල්ලන්ගේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බදු. දයාගමගේ දයා අපරල් එස්සත් ජාති පක්ෂයේ බණ්ඩාරික කොහමද බදු වංචා කරලා තිබ්බේ? කෝටි 2000 ගානක බදු වංචා තිබ්බ. අන්න ඒ වාය කරලා තියෙනවා. දැන් ඒ වාය කරනකොට උණ ගැරෙනවා, ඒ වාය කරනකොට පස්සරත් වෙනවා, පඳු බුල්ලාසනේ උණු වෙනවා විපක්ෂේ. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඒ මුදල් කාටද අපි වෙන්දලා තියෙන්නේ? එකතු කරපු හැම වක්‍ර බදු වලින් එකතු කරපු හැම බදු රුපියලක්ම කාටද දීලා තියෙන්නේ? ගොවි ජනතාවට ඇලවල් දොලවල් වැව් හදන්න මිලියන 78000ක් වෙන් කරලා තියෙනවා. මිලියන 78000ක් ගොවි ජනතාවට වෙන් කරලා තියෙනවා. ඇලවල් බදු ඇලවල් වැව් හදන්න අපි වක්‍ර බදු එකතු කරලා වෙනත් බදු එකතු කරලා ඒ බදු හොරකම් කළා නැහැ, දූෂණය කළා නැහැ, වංචා කළා නැහැ වර්තමාන ආණ්ඩුව. ඒවා ආපහු වෙන් කරලා තියෙන්නේ එක්කෝ මහා මාර්ග හදන්න, එක්කෝ රෝහල් හදන්න, එහෙම නැත්නම් වැව් හදන්න මහා පරිමාණයේ ව්‍යාපෘති වලට. ඒවට තමයි සල්ලි වෙන් කළ දෙන්නේ, ගෙවල් හදන්න. මේ අවුරුද්දේ 2015-2020 අවුරුදු පහේම ගෙවල් සම්පූර්ණ කරපු සංඛ්‍යා ලේඛනය ගත්තොත් ගෙවල් 4000 ගණන් තියෙන. අපි මේ අවුරුදු අවසන් වෙනකොට ගෙවල් 10000කට වඩා සම්පූර්ණ කරන හදලා අවසන් කරන.
ගරුණීය ජයමතිතුමනි, තව විනාඩි 2ක කාලයක් පමණයි ඔබට තියෙන්නේ.
එනිසා මේ මූලාසනා රෝඩ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම විපක්ෂයේ පැත්තෙන් තව ලොකුවට මතු කරා වාහන ගෙන්නුවා හොඳයි, හැබැයි වාහන ගන්න බෑ මිල වැඩි වෙලා. 2019 වෙනකොට වාහන නතර කරනකොට ගෙන්වීම අපේ රටේ රුපියල ඇමරිකන් ඩොලරයකට සාපේක්ෂව හුවමාරු වුණේ ඇමරිකන් ඩොලර් එකක් සමානයි රුපියල් 120-130ට. අපි ආණ්ඩුව ගන්නකොට කීයේ? අපි ආණ්ඩුව ගන්නකොට ඇමරිකන් ඩොලර් එකක් සමානයි රුපියල් 330කට ආසන්නයි. ඒක අපි ඇමරිකන් ඩොලර් එකක් සමානයි රුපියල් 300ට පවත්වාගෙන යන්න සමත් වෙලා තියෙනවා. 120ට ඇමරිකන් ඩොලර් එක තියෙනකොට වාහන ගේනකොට වාහනයක මිලයි ඩොලරයට රුපියල් 300ක් ආර්ථිකේ කඩාවැටෙනකොට පස්සේ තියෙනකොට වාහන ගේනකොට වාහනේ මිල වැඩි වෙනවා 3 ගුණයකින්. විපක්ෂය ඒක කියන්නේ, ඒක තමන්ගේ කෙරුවාවේ ප්‍රතිඵලනේ. ඒක කියන්නේ වාහන ගණන් ගිහලා, වාහන නිකන් ඉබේ ගණන් ගියත් බදු ගහලාද? අපි බදු ගහලාද? මේ කය ගන්න දින්න ඔයා ඒ කාලේ ඔයා ඒ ආණ්ඩුවට නිකන් පව් ගෙවන්න නැතු ඉන්න නේද? ඔයා මේ අපිත් එක්ක ආපු කෙනෙක්නේ, ඒකට පව් ගෙවන්න යන්න එපා ඔයා. ඒ නිසා විපක්ෂය මේ නගන පට්ටබල් බරු. දැන් දයසිරි මහත්තයා ඩිවි චානක කයිවාරු ගහනවා, කයිවාරුවෙන් පස්සේ සභාව ඇතුලේ නෑ, සභාවෙන් පිට යනවා, උත්තර දෙනකොට පිට ඇවිල්ලා කයිවාරු ගහලා බොරු කියලා මෙතන යනවා. වාහන ගණන් ගිහිල්ලා තියෙනවා.
ඔබතුමාගේ කාලය
අවසන් වෙනවා. 19ට සාපේක්ෂව දැන් බලන්න. එහෙම නැතුව මේ අපි ගණන් යවලා නෙමෙයි මේ තියෙන්නේ. ඒ නිසා ලක්ෂිරි වාහන ගණන් යවලා තියෙන්නේ ඩීවී චානකලට. සාමාන්‍ය ජනතාවට දෙන්න පුළුවන් උපරිම ගාණෙන් අඩුව දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. තව බලමු අවුරුදු 1ක් 2ක් 3ක් යනකොට මොකද රටේ වෙන්නේ. ආර්ථිකයේ සංවර්ධනය වෙන්න වෙන්න එහි ප්‍රතිඵල දෙන්නේ අර්ජුන යාපනයේ දුප්පත් මිනිසුන් තමයි, මතක තියාගන්න. එනිසා මේ
අපි අවසන් කරමු නියෝජ්‍ය අමාත්‍යතුමනි.
තප්පර 30කින් අවසන් කරනවා. එනිසා කළු මොනාසරණුවර මන්ත්‍රීතුමනි, විපක්ෂයේ නගන බොහෝ තර්ක තර්කවලට තොරතුරු දක්ත නෑ බොරු කියන්නේ. අපි තොරතුරු දත්තත් එක්ක තමයි අපි කරුණ පැහැදිලි කරන්නේ. එනිසා මේ 52 සංශෝධනයෙන් පෙරටේ පොදු ජනතාවට දෙන්න පුළුවන් උපරිම සහනය දෙන්න තමයි සංශෝධනයන් කරන්නේ. ජනතාවගේ අවශ්‍යතාවයෙන් වෙනුවෙන් මේ සංශෝධනය කරන්න කියමින් මම මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.